මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
නම් ආජීවස්තුමක සීලය සමාදන් වෙන නමස්කාරය කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි තတိယံපි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තම්බං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසාන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස පුරාණ මේතං අතුල නේතං අජ්ජතනාමිව නින්දන්ති තුන්හි මාසීනං නින්දන්ති බහුභානිනං මිතභානිනම් පිනින්දන්ති නත්ථි ලෝකේ අනින්දිතෝ නචාහු නච භවිස්සති නචේතරහි විජ්ජති ඒකන්තං නින්දිතෝ පෝසෝ ඒකන්තං වාපසංසිතෝති සදහවත් පින්වතුනි, මේ ලෝකේ හැම කෙනෙකුටම මූණ පාන්න සිද්ධ වෙන කුණාටුවක් තියෙනවා. බුදු කෙනෙකුටවත් බේරිලා ඉන්න බැරි ඒ කුණාටුව තමයි නින්දාව කියන එක. නින්දාවත් ප්‍රශංසාවත් මිනුම් දඬු කරගෙන පුද්ගලයින් පිළිබඳව විනිශ්චය කිරීමයි සාමාන්‍ය ජනයාගේ සිරිත. නමුත් බුදු පියාණන් වහන්සේ ඒ මිනුම් දඬු වල අඩුපාඩුකම් පෙන්වා දෙන අතරම නින්දාවටත් ප්‍රශංසාවටත් පදනම් කරගත යුතු සනාතන මූල ධර්ම අපට මතු කරලා දෙනවා. දැන් අපි මේ මාතෘකා කළ ගාථාවලිනුත් ඊට අදාළ කතාවෙනුත් ඒ කාරණා පැහැදිලි වෙනවා ඇති. සවැත් නුවර වාසය කළ අදුල කියලා උපාසක මහත්මයෙක්, ඒ මහත්මයාට 500ක උපාසක පිරිසක් හිටියා. එක දවසක් මේ අතුල උපාසක උන් නැහේ තමන්ගේ පිරිසත් එක්ක ජේතවනාරාමයට ගියා බණ අහන්න. ඉස්සෙල්ලාම ඒ රේවත කියන ස්වාමීන් වහන්සේ ළඟටයි ගියේ. උන්වහන්සේ ළඟට ගිහිලා මේ පිරිස ඉඳගත්ට පස්සේ උන්වහන්සේ මුකුත් කතා කරේ නැහැ. මොකද රේවත ස්වාමීන් වහන්සේගේ ස්වභාවය වැඩිව භාවනා වේදෙනවා, තනිවයි හැසිරෙන්නේ, වැඩි සම්බන්ධකම් පවත්වන කෙනෙක් නෙවෙයි. නිශ්ශබ්දවම හිටියා. ඉතින් අතුල උපාසක උන් හැඩ තරහ ගිහිල්ලා නැගිටලා ඒ සැරේ සරියුත් ස්වාමීන් වහන්සේ සොයාගෙන ගියා. සරියුත් ස්වාමීන් වහන්සේගෙන් මහරහතන් වහන්සේ ඇහුවා මොකද ආවේ කියලා. මම මේ පිරිසත් එක්ක බණ අහන්න ආවයි, රේවත හාමුදුරුව ළඟට ගියායි මොකක්වත් කිව්වේ නැති. ඉතින් මම මේ තරහ වෙලා ආවයි මෙතෙන්ට කියලා. අන්න එහෙනම් ඉඳගන්න කියලා සරියුත් ස්වාමීන් වහන්සේ ඊළඟට අභිධර්ම කතාවෙන් යුක්ත දීර්ඝ ධර්ම කතාවක් කළා. මේ අතුල උපාසක උන් නැහැ කල්පනා කරනවා මේක කාටද තීරින්නේ මේ අභිධර්ම මේ දිග කතාවක් මේකෙන් අපිට වැඩක් නැහැ කියලා නැගිටලා පිරිසත් එක්ක නැගිටලා ගියා. ගිහිල්ලා ඊළඟට ගියේ ආනන්ද හාමුදුරුව ළඟට. ආනන්ද හාමුදුරුව මොකද උපාසක උන් නැහැ මේ පැත්තේ ආවේ කියලා ඇහුවාම කියනවා අපි මේ බණ අහන්න ඇවිල්ලා ඉස්සෙල්ලා රේවත හාමුදුරුව ළඟට ගියා. උන්වහන්සේ අපට මොකක්වත් කිව්වේ නැහැ. ඉතින් තරහ වෙලා ඒ සැරේ සරියුත් හාමුදුරුව ළඟට ගියා. සරියුත් හාමුදුරුවත් අපට නොතීරණ මහ දිග බණක් කිව්වා. ඉතින් එතන අපි කොහොමද මේ ආවයි බණ අහන්න කියලා. ආනන්ද හාමුදුරුව හොඳට තේරෙන විදියට බණ බොහොම ටිකක් වෙන්න කිව්වා. අතුල උපාසක උන් හැට ඒකටත් තරහ ගියා. මොකද අපිට මේ ටිකක් විතරක් බණ කියන්නේ කියලා එතනවත් නැගිටලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. බුදුරජාණන් වහන්සේ අහනවා මොකද උපාසක උන් මේ පැත්තේ ආවේ කියලා හැවුවාම අපි මේ කතන්දරේ කිව්වා. මෙහෙම රේවත හාමුදුරුව ළඟට ගියා. ඒ හාමුදුරුව අපට මුකුත් කිව්වේ නැහැ. ඉතින් තරහ වෙලා සරියුත් ස්වාමීන් වහන්සේ ළඟට ගියා. උන්වහන්සේ මහා ගැඹුරු දිග කතාන්තරයක් කිව්වා. ඒව අපට තේරෙන්නේ නැහැ. අපි ඊළඟට ගියා ආනන්ද හාමුදුරුව මේ ටිකක් විතරක් කියලා නැවැත්තුවා කියලා. ඉතින් ඒකෙනුත් සෑහීමකටපත් වෙන්නේ නැතුව මේ පැත්තේ ආවයි කියලා බුදුරජාණන් වහන්සේට කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා අතුල අතීතයේ ඉඳලාම එන සිරිතක් අද ඊයේ එකක් නෙවෙයි. මුකුත් කතා කරන්නේ නැතුව නිශ්ශබ්දයෙන් ඉන්න කෙනාටත් නිග්‍රහ කරනවා, නින්දා කරනවා. හුඟක් කතා කරන කෙනාටත් ලෝකේ නින්දා කරනවා. මැනලා කිල්ල ටිකක් කතා කරන කෙනාටත් නින්දා කරනවා. ලෝකේ නින්දාව නොලබන කෙනෙක් නැත. අතීතේත් ඒ වගේම තනිකර නින්දාව විතරක්, තනිකව ප්‍රශංසා විතරක් ලැබූ කෙනෙකුත් ලෝකේ අතීතේ හිටියෙත් නැත, අනාගතේ ඉන්නෙත් නැත, වර්තමානයේ ඉන්නෙත් නැත කියලා ඊළඟට කියනවා. මේ රජවරුන්ට පවා ඇතම් කෙනෙක් නිග්‍රහ කරනවා, නින්දා කරනවා, තව කෙනෙක් ප්‍රශංසා කරනවා. මේ මහා පොළොවට ඉරහඳට පවා ඇතම් කෙනෙක් ප්‍රශංසා කරනවා, නින්දා කරනවා. වෙන එකක් තබා සිව් පිරිස මැද බණ දේශනා කරන සම්මා සම්බුදු කෙනෙකුටත් ඇතම් කෙනෙක් නින්දා කරනවා, ප්‍රශංසා කරනවා. මේක ලෝක ස්වභාවයයි. නමුත් ඔන්න ඊළඟට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ අතුරු උපාසකුන් නැහැට, උපාසකුන් නැහැ ඒ කොයි හැටි වෙතත් අන්ධ බාල පුද්ගලයින්ගෙන් ලැබෙන නින්දාව නියම නින්දාව නෙවෙයි. ඒ ප්‍රශංසාව ඒ ආගේ අයගෙන් ලැබෙන ප්‍රශංසාව නියම ප්‍රශංසාව නෙවෙයි. පඬිත පුද්ගලයෙකුගෙන් යම් නින්දාවක් ලැබෙනවා නම් ඒක තමයි නියම නින්දාව. පඬිතෙක් කරන ප්‍රශංසාව තමයි නියම ප්‍රශංසාව කියලා ඔන්න ඒ යම් කිසි ධර්ම න්‍යායක් මතු කරලා දුන්නා. ඉතින් ඕකයි කථාන්තරේ. ඉතින් මේකේ ගැන හිතලා බලනකොට අපිට පේනවා මේ නින්දාවයි ප්‍රශංසාවයි කියන එක හේතු ඇතුවත් නැතුවත් සිදු වෙනවා. සෑහෙන පමණ හේතු සාධක නැතුවත් කෙනෙකුට නින්දා වෙන්න පුළුවන්, ප්‍රශංසාවක් වෙන්න පුළුවන්. ඒ වගේම බුදු පියාණන් වහන්සේ එක්තරා අවස්ථාවක සංඝයා වහන්සේලා අමතලා ප්‍රකාශ කළ මේ ප්‍රශ්නය පිළිබඳවම මහණෙනි, මේ ලෝකයේ කරුණු දෙකකින් යුක්ත අව්‍යක්ත බාල අව්‍යක්ත අසත්පුරුෂය, බාල කියලා එතන යොදන්නේ අඥාන කියන එකට, අඥාන අසත්පුරුෂ පුද්ගලයා අඥාන අව්‍යක්ත අසත්පුරුෂ පුද්ගලයා තමන්ගේ පරිහානිය ළඟා කරගන්නවා, නුවණැත්තන්ගේ දෝෂ දර්ශනයට ලක් වෙනවා, ඒ වගේම බොහොම අකුසල උත්‍රාස් කරගන්නවා. මොනවද කරුණු දෙක? ප්‍රශංසා නොලැබිය යුතු කෙනාට හරියට කරුණු සොයලා බලන්නේ නැතුව, හරියට කරුණු කාරණා කාරණා සොයලා බලන්නේ නැතුව ප්‍රශංසා නොකළ යුතු පුද්ගලයාට ප්‍රශංසා කරනවා. ඒ වගේම කරුණු හරි ආකාර සොයා බලන්නේ නැතුව ප්‍රශංසා කළ යුතු තැනැත්තාට නින්දා කරනවා. ඒ කියන්නේ නින්දා කළ යුතු තැනැත්තාට ප්‍රශංසා කරනවා, ප්‍රශංසා කළ යුතු තැනැත්තාට නින්දා කරනවා. ඔන්න ඒ බඳු පුද්ගලයා අර විදිහට තමන්ගේ පරිහානියත් ළඟා කරගන්නවා, නුවණැත්තන්ගේ දෝෂ දර්ශනයට ලක් වෙනවා, බොහොම පෞරස් කරගන්නවා. ඊළඟට අනිත් පැත්තට දක්වනවා කරුණු දෙකකින් සමන්විත පඬිත් වික්ත සත්පුරුෂයා නුවණැත්තන්ගේ ප්‍රශංසාවට ලක් වෙනවා. ඒ වගේම බොහෝ කුසල් රැස් කරගනවා, පින් රැස් කරගන්නවා. ඒකෙදි දක්වන්නේ ඒ තැනැත්තා නුවණැති පුද්ගලයා කරුණු හොඳ හැටි සොයලා බලලා ප්‍රශංසාව ලැබිය උත්තර ප්‍රශංසා කරනවා, නින්දාව ලැබිය උත්තර නින්දා කරනවා. ඉතින් අර ලෝකයේ සාමාන්‍ය සිරිතට වඩා බුදු පියාණන් වහන්සේ යන ධර්ම න්‍යායක් මතු කරලා දුන්නා ඒක තුලින්. නමුත් අර කිව්වා වගේ අමූලික චෝදනා, අභූත චෝදනා ආදී බුදුරජාණන් වහන්සේට පවා කොතිකුත් එල්ල වෙලා තිබෙනවා. ඒ බුද්ධ චරිතය කියවපු මේ පින්වතුන් අහලා තියෙනවා. අපි මේ දීර්ඝ කතාන්තර නැතත් ඒ කතාන්තර ආශ්‍රයෙන් ඉගෙන ගත යුතු පාඩම් තියෙන නිසා ඒවන් කීපයක් දැන් බුදුරජාණන් වහන්සේට නිග්‍රහ කරපු අපවාද, ඊළඟට නින්දා එහෙම කරපු අවස්ථාවවල බුදු පියාණන් වහන්සේ පුදුම විදිය ප්‍රතිචාර දැක්වුවා. ඒ අවස්ථාවට ගැළපෙන ආකාරයට යම් යම් ප්‍රතිචාර දැක්වුවා. ඒවා තුලින් අපිට යමක් ඉගෙන ගන්න පුළුවන්. ඔන්න එක නිදර්ශනයක් කියනවනම්, එක දවසක් බුදු පියාණන් වහන්සේ හමුවට ආවා භාරද්වාජ කියලා බමුණෙක්. මේ බමුණා බොහොම කෝපයකින් ආවේ, තද කේන්තියකින්. මොකද කේන්තියට හේතුව තමන්ගේම ගෝත්‍රයේ බමුණෙක් බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා ශාසනය පැවිදි වුණා. ඉතින් ඕකට තද කේන්තියක් ඇති කරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බණින්න පටන් ගත්තා අසභ්‍ය පරුෂ වචන වලින්. අසභ්‍ය වචන කියන එක දන්නවනේ, කුණුහරුප. එතකොට බුදුරජාණන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා බණින හොඳටම අසභ්‍ය වචන වලින්. බුදුරජාණන් වහන්සේ ඔහේ බණින්න ඇරියා. හති වැටෙනකම් බණිනව මේ මිනිස්සයා. ඉතින් බණලා ටිකක් පෑහෙන බණ්ණට පස්සේ බුදු පියාණන් වහන්සේ අහනවා, දැන් බ්‍රාහ්මණය ඔබේ ගෙදරට එනවද නෑ හිත මිතුරන්? එහෙම ඔව් භාග්‍යවතුම එනවා ඉදහිටලා. එතකොට ඒ ආවහම ඒ අමුත්තන්ට ආහාර පාන ආදී එහෙම දෙනවද? ඔව් සමහර දාට අපි දෙනවා එහෙම ආහාර. එතකොට ඒ දෙන ආහාර ඒගොල්ලෝ ගත්තේ නැත්නම් ඒ මොකද ඒකට වෙන්නේ? ඒ ගත්තේ නැත්නම් ඒව අපිට. ඔන්න එහෙනම් බ්‍රාහ්මණේ ඔය දැන් මෙතෙක් වෙලා ඔය ඔබ අපට බැන්න ආක්‍රෝෂ පරිභව කළා. අපිත් එක රණ්ඩු වෙන්න ආවා. කලහ කර ගන්නවා. අපි ඒවට එකට එක බණින්න පටන් ගත්තේ නැහැ, රණ්ඩු වෙන්න පටන් ගත්තේ නැහැ. දැන් එතකොට අන්න අර ආහාර පිළිබඳ කිව්ව කතාව වගේ දැන් ඒවා ඔක්කොම එහෙනම් බමුණ ඔබට. යම් කෙනෙක් බණින කෙනාට බණිනවා නම්, රණ්ඩු වෙන්න එන කෙනා එක්ක රණ්ඩු වෙනවා නම්, පොර කන්න එන කෙනා එක්ක පොර කනවා නම් අන්න අර එකට ආහාර ගැනීම වගේ වැඩක් ඒක. දැන් මෙතෙන්දී බුදු පියාණන් වහන්සේ කියන ඔය ඔක්කොම බැනපු දේවල් ඔක්කොම Tamanටම අයිති කියලා. මේ සාකච්ඡාව තුලින් ක්‍රමක්‍රමයෙන් බ්‍රාහ්මණයාට කාරණා වැටහිලා කොයිතරම් ශ්‍රද්ධාවක් ඇති වුණාද කියතොත් ශාසනයේ පැවිදි උපසම්පදා වෙලා අවසානයේ රහත් වුණා කියලා දැක් වෙනවා. අන්න බුදු පියාණන් වහන්සේගේ අර ඉවසීම තුලින් අර ඥානවන්ත වචන කීපය තුලින් අර බමුණාගේ ක්‍රෝධයත් නිවිලා අන්තිමට ඒ තුලින් රහත් කෙනෙක් මතු වුණා. ඉතින් ඔය වගේ ඔන්න තවත් අවස්ථාවල් මේ මොකතිබුත් මේ පින්නතුන් අහලා තියෙනවා. බුදුරජාණන් වහන්සේට එල්ල වුණු බරපතලම චෝදනාවක් තමයි චින්චාමාන විකාව හා සම්බන්ධ කථාන්තරය. ඒ තීර්ථකෙයින් අන්‍යාගමිකයේ තීර්ථකෙයින් බුදුරජාණන් වහන්සේට ඒ සත්කාර සම්මාන ලැබෙනකොට ඒ වගේ පිළිමද ඊර්ෂාවෙන් තමන්ගේ ආභ සත්කාර පිළිගෙනකොට බුදුරජාණන් වහන්සේට නින්දාවක් බලපතන අපකීර්තියක් ඇති කරන්න එක්තරා උපාය මාගියක් කුමන්ත්‍රණයක් යෙදුවා. මොකද්ද කුමන්ත්‍රණය? ඊටාම රූමත් චින්චා කියලා ඒ පරිබ්‍රාජිකාවේ මානවිකාව තරුණියට ඉගන්වලා ඒ තරමිය අර ජේතවනාරාමේ ඉඳලා හැන්දෑවේ බණ අහලා පිරිස එනකොට මේ තරුණිය යන ජේතවනාරාම දිහාට හොඳට ඇඳ පැළඳගෙන මලුත් අරගෙන කොහෙද චින්චාව යන්නේ කියලා ඇහුවාම මං යනහා ඔයගොල්ලන්ට මොකටද කියලා ටිකක් මායම් විදියට වචනයක් කියනවා. ඊළඟට ගිහිල්ලා රැ ගත කරනවා ජේතවනාරාම කිට්ටුව තීර්ථකාරාමයක රැ ගත කළා. අර උදෑසන ජේතවනාරාමයට මිනිසුන් එන වෙලාව, උපාසක උපාසිකාවන් එන වෙලාව බලලා ජේතවනාරාම පැත්තේ ඒ පාරෙන් එනවා. එතකොට මේ කොහේ ඉඳලා දෙන්නේ, මං කොහේ ඉඳලා ඉන්නවද කියන ඔයගොල්ලන්ට මොකද කියලා සැක උපදවනාධිකාරයෙන් උත්තර දෙනවා. ඔහොම කලක් යමින් ඉඳලා මාස ගණනක් ගියාට පස්සේ බුදු පියාණන් වහන්සේ සිව් පිරිස මැද, විශාල පිරිසක් මැද ධර්මයේ දේශනා කරන අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ ඉදිරියටම ඇවිල්ලා මේ තැනැත්ති ගැබිනි වෙසක් ගන්වාගෙන, ගර්භිණී වේශයක් ගන්වාගෙන බුදු පියාණන් වහන්සේට කියන්නේ අර දුරාචාර චෝදනාවක්, දීර්ඝ චෝදනාවක් කරන්න පටන් ගත්තා. ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ දැක්වූ ප්‍රතිචාරය මහ පුදුමයි. බුදු පියාණන් වහන්සේ මොකද කළේ? ධර්ම දේශනාව එහෙම නවත්තලා, ඒ කියන්නේ එතන දක්වනවා සිංහයක් වගේ හිස කෙලින් කරලා මොකද්ද කිව්වේ? නැගණිය, ඔබ කියන එක ඇත්තද නැත්තද කියලා ඔබයි මමයි දන්නවා කියලා කිව්වා. ඔබයි මමයි දන්නවා ඔබ කියන කතාන්තරේ ඇත්තද නැත්තද කියලා. ඉතින් ඒ කිව්වේ මොකද? දැන් ඒ විදිහේ චෝදනාව සත්‍ය එකක් නම් කෙනෙක් කරබාගෙන මූණ හංගගෙන කතා කරන්නවත් ශක්තිය නෑ. නමුත් චරිත ශක්තියක් ඇති කෙනෙකුටයි අර විදිහට හිස කෙලින් කරලා බය නැතුව කියන්න පුළුවන් වන්නේ. ඉතින් ඥානවන්ත පිරිසට ඒකේ තුලින් තේරෙනවා බුදු පියාණන් වහන්සේ නිර්දෝෂී බව. අන්න ඒ අමුතු ප්‍රතිචාරයක් එතන බුදු පියාණන් වහන්සේ දැක්වේ. ඒ වගේම ඊළඟට එතන දිග කතාන්තරයක් එතන ඉන්නේ. අන්තිමට ඒ ශක්‍රයාගේ හවුල් වීමක් තුලින් ඒ යම්කිසි දෙවියන්ගේ හමුල් වීමකට උපකාර වෙලා අර ආරූඪ කරගත්තු ගර්භිණී වේශයත් එහෙම ගිලිහිලා වැටුණා, ලිහිලා වැටුණා. ඒකම අර තැනැත්තිට ගහලා බැනලා පැන්නුවා. අන්තිමට පොළව පලාගෙන අවීචි මහ නිරයට ගිය බවත් ඒ කතාන්තරයේ කෙළවර සඳහන් වෙනවා, අර බරපතල චෝදනාව නිසා. එතකොට ඒ වගේම තවත් සිද්ධියක් සඳහන් වෙනවා බුද්ධ චරිතයට අදාළව, සුන්දරී පරිබ්‍රාජිකාව පිළිබඳව. ඒකත් බොහෝ දුරට අර වගේ ඒත් රූමත්තේ සුන්දරී කියලා පරිබ්‍රාජිකාවට ඒ උපක්‍රමයක් යෙදුවා මේ තීර්ථකෙයින්. ඒ තැනැත්තිය අර වගේම අර හැන්දෑ යාමේ ජේතවනාරාම පැත්තට යනවා. උදේට ඒ පැත්තේ ඉඳලා එනවා. ඔහොම යමින් කලක් ඉඳලා ඊළඟට මේ තීර්ථකෙයින්ගේ සියුම් උපක්‍රමය මොකක්ද? ඒ අර දාමරික මිනිසුන් යොදවලා සුන්දරිය මැරෙව්වා. මරවලා ජේතවනාරාමයේ කිට්ටුව, ජේතවනාරාමයේ බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටිය කිට්ටුව තියෙන ඒ මල් එහෙම දාන කසල ගොඩේ හැංගෙව්වා. හැංගලා ඉවරලා උද්ඝෝෂණයක් කළා. කො සුන්දරිය පේන්නේ නැහැ, සුන්දරී කොහෙ ගියාද දන්නේ නැහැ කියලා. මේ රජුපති ගිහිල්ලා පැමිණි කළා රජතුමාට. රජතුමා කිව්වා කාගෙනද සැක, කොහෙද සැක කටයුතු තැනක් එහෙම තියනවාද? මේ පහුගිය දවස්වල ජේතවනාරාම පැත්තේ නම් ගියා, අපි දන්නේ නැහැ කොහෙද කියලා. එහෙනම් සොයලා බලන්නයි කිව්වා. ඉතින් මේගොල්ලෝම ඊළඟට ගිහිල්ලා අර මිනිහ හංගපු තැන හාරලා එමල මිනිහ ඇඳක් උඩ තියලා නගරයට ගෙනිහිල්ලා ඔන්න උද්ඝෝෂණය පටන් ගත්තා. මේ බලන්න මේ ශ්‍රමණ ගෞතමයන් ගෙන ගෝලින්ගේ වැඩි මේ විදිහට මේ දුරාචාර කටයුතු කරලා අන්තිමට මේ තැනැත්තිය මැරුවා. ඒ විදිහට බරපතල චෝදනාවක් කළා. ඉතින් මේ අවස්ථාවේදී තැහෙන දින ගණනක් තිස්සේම සංඝයා වහන්සේලා පිණ්ඩපාතේ වඩිනකොට අර නගර වැස්සන් චෝදනා කරනවා, මේ බරපතල විදිහට නිඳා කරනවා, අපහාස කරනවා. ඉතින් සංඝයා වහන්සේලා ওই ප්‍රවෘත්ති ඇවිල්ලා කිව්වහම අන්නේ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ අර සංඝයා වහන්සේලා දීගන්නුවා එක්තරා ගාථාවක්. ඒ අය චෝදනා කරනකොට මෙන්න මේ ගාථාවෙන් එයාට පිළිතුරු දෙන්න කියලා. ඒ කියන්නේ මේ ගාථාව අපි පාලි භාෂාව කිව්වට තේරුම් කරලා දෙනවා. අභූතවාදී නිරයන් උපේති යෝචාපි කත්වාන උනකරෝමි චාහ උභෝවිතේ පෙච්ච සමාභවಂತಿ නිහින කම්මා මනුජා පරත්. ඒකේ අදහස බොරු කියන තැනත්තා නිරයට යනවාය. බොරු අභූතවාදී නිරයන් උපේති යෝචාපි කත්වාන නකරෝමිචා. යම් කිසි කෙනෙක් වැරද්දක් කළා ඒක කරේ නැහැ කියලා කියනවනම් ඒ තැනත්තත් ඒ වගේම නිරයට යනවා. ඒ අදහසම තමයි බොරුකාරය. අභූතවාදී එතකොට නොකළ දෙයක් කළයි කියලා බොරුවක් කියන තැනත්තත් අපායට යනවා, කරලා ඒක නොකරයි කියන තැනත්තත් අපායට යනවා. උභෝපිතේ පෙච්ච සමාභවಂತಿ දෙන්නම එකට මරණින් මත්තේ දෙන්නම එක තැනටයි යන්නේ, සම වෙනවා. කොද ඒ දෙන්නම කරේ නිහින කම්මා මනුජාපරත්. ඒ දෙන්නම නිහින කර්මයක් කළ නිසා. ඒකත් අහන ඥානවන්ත කෙනෙකුට හිතා ගන්න පුළුවන් මේ සංඝයා වහන්සේ මේ කාරණේ නියම සත්‍යතාව. අනේ ධර්ම කාරණයක් ඒ තුලින් පෙන්නවා. ඊළඟට ඒ වගේම තවත් අවස්ථාවක් සඳහන් වෙන බුදු පියාණන් වහන්සේලාට සංඝයා වහන්සේලාට නිග්‍රහ වුණු අවස්ථාවක්. කොස බෑනුවරදී උදේනි රජුරුවන්ගේ බිසවක් හිටියා මාගන්දිය කියලා. ඒ බිසව කාලයක් තිස්සේම බුදුරජාණන් වහන්සේ කෙරෙහි වෛරය බැඳගෙන හිටියා තමන්ගේ රූපයට නිග්‍රහ කළ නිසා එක් අවස්ථාවක. ඉතින් බුදුරජාණන් වහන්සේටත් ඒ සංඝයා වහන්සේලාටත් අපහාස කරන්න, නිඳා කරන්න අල්ලස් දුන්නා නගරවැසියන්ට. බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලා පිටපාතේ වඩිනකොට, නගරයට එනකොට අසභ්‍ය වචන වලින් බණින්න කියලා. ඒ විදිහට දැසි දස්කම් කරුවන් පවා ඔක්කොම එකතු වෙලා මේ නගරේ වැසියන් බණින්න පටන් ගත්ත සංඝයා වහන්සේලාට. ඉතින් ආනන්ද හාමුදුරුවෝ ඇවිල්ලා කියනවා අනේ භාග්‍යතුන් වහන්සේ අපට මේ යන යන තැන මේ මිනිස්සු දොස් කියනවා අපි වෙන තැනකට යමු කියලා. එතකොට බුදු පියාණන් වහන්සේ නෝ වෙන කොහාටද අපි යන්න තියෙන්නේ වෙන නගරයකට යමු කියලා. හොඳයි ඒ නගරෙත් ඔය වගේ මිනිස්සුන් ඔය විදිහට දොස් කියනවා නම් බණින්න පටන් ගත්තොත් අපි කොහේ යන්නේ? අපි වෙන නගරයකට යමු. හොඳයි ඒ නගරෙට පිට එමු. අපි තවත් නගරයකට යමු. නෑ නෑ ආනන්ද එහෙම කළ හරියන්නේ නෑ. යම් තැනක නඩුවක් නඩුවක් පැන නැගුණනම් ඒක සංසුන් වෙනට පස්සෙම තමයි වෙන තැනක යන්න ඕන කියලා ඊළඟ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. මම හරියට යුද්ධෙට බැස්ස ඇතෙකු වගේ ඕනෑම අවටින් එන ඊතල පාරවල් කාගෙන මට ඉන්න පුළුවන්. ඒ වගේම මේ දුස්සීල මිනිසෙන්ගේ ඇනුම් බැනුම් නිඳ දරා ගැනීම මට භාරයි. අපකීර්තිය මේ නින්දාව පවතින්නේ සතියක් පමණයි. සතියකින් පස්සේ ඒක නැති වෙනවා කියලා ඒ බුද්ධ ඥානීයම දැකලා එක කිව්වා. ඒ වගේම සතියකට පස්සේ මේ නින්දාව මිනිසුන් නින්දා කිරීම නැවැත්තුවා. ඔන්න ඔය විදිහට බුද්ධ චරිතය අපට හමු වෙනවා. මේ නින්දාව පිළිබඳ බුදු පියාණන් වහන්සේ ප්‍රතිචාරය දක්ව අවස්ථාවක්. ඊළඟට අපි මේ බුදු පියාණන් වහන්සේ ගැන හිතලා බලනකොට උන්වහන්සේ අපි කවුරුත් දන්නවා ඒ බුදු ගුණ අතර තියෙන කුරිස ධම්ම සාර්ථී කියලා. දමණය කළ හැකි සත්වයින් දමණය කිරීම පිළිබඳව රතාචාර්යෙක් වගේ. එතකොට රියදුරෙක් වුණොත් රතාචාර්යෙක් වුණොත් අපි හිතමු ඔය දැන් අස්වැයින් එහෙම බැඳපු රියක් ගැන කතා කරනවා නම් ඒ රතාචාර්යට අයිති වැඩක් තමයි තෝන් ලණුවත් පාවිච්චි කරන්න වෙනවා, කසයත් පාවිච්චි කරන්න වෙනවා අවස්ථානුකූලව. ඒ කියන්නේ මේ බුදු පියාණන් වහන්සේටත් අර කුරිස ධම්ම සාර්ථී ගුණය අනුව ගෝලෙන් හික්මැවීමේදී නින්දා කරන්න සිද්ධ වුණා නොකර බැරි නිසා අවස්ථානුකූලව එක කරන්න සිද්ධ වුණා. ඒ වගේම ඇතැම් අවස්ථාවල ගෝලීන්ට ප්‍රශංසා කරන්නත් සිද්ධ වුණා. මොකද මේ ශාසනයේ කළ යුතු නොකළ යුතු දේවල් අඳුනා ගැනීමට උපකාර වෙනවා. අර කලින් කියාපු ආකාරයටම බුදු පියාණන් වහන්සේගෙන් පවා නින්දා ලැබුවා කියලා දැනගත්තාම ඒක අපි තේරුම් ගන්නවා ඒක නුසුදුසු දෙයක්. බුදු පියාණන් වහන්සේගෙන් පවා ප්‍රශංසාව ලැබුවා කියලා හිතනකොට අපි දැනගන්න පුළුවන් මේක හොඳ වැඩක්, ආදර්ශයට ගත යුතු දෙයක්. ඔක ඒ කාරණා ඒ ගුරුවරයෙකුට අයිති දෙයක්. ඒක කෙටියෙන් කියතොත් නිග්‍රහ පග්‍රහ කියලා කියනවා. නිග්‍රහ කිරීම කියන එක අපි කවුරුත් දන්නවා. නිග්‍රහ කියන නින්දා කිරීම. පග්‍රහ කියන වචනේ යොදන්නේ පග්ගහ කියලා කියනවා ධෛර්ය දීම. එතකොට ගුරුවරයෙකුගේ කාර්යයක් තමයි අන්න අර වැරදි කළ කෙනාට නිග්‍රහ කරලා දඬුවම් කරලා ඒ අධෛර්ය කරනවා. හරි දෙයක් කරපු කෙනා ඒක මතු කරලා දක්වලා ප්‍රශංසා කරනවා. ඒ තුලින් අන්න ආදර්ශය ලබා දෙනවා. ඔන්න ඔය කාරණා දෙකම මේ පුරිස ධම්ම සාර්ථී ගුණයට අදාළව බුදු පියාණන් වහන්සේට කරන්න සිද්ධ වුණා. ඉතින් ඒක නිසා තමයි ඔය විශේෂයෙන්ම විනය පිටකේ සංඝයා වහන්සේලාට තියෙන ඒ විනය පිටකේ පුරාම තියෙනවා බුදු පියාණන් වහන්සේ ඊටාම දැඩිව වැරදි කරපු සංඝයා වහන්සේලාට නිග්‍රහ කරපු අවස්ථාවල්, දඬුවම් පමුණුවපු අවස්ථාවල්, බොහෝ විට වැරදි කරපු සංඝයා වහන්සේලාට බුදු පියාණන් වහන්සේ අමතන්නේ මෝග පුරුෂයයි කියලා. ඉස්පුරුෂයා කියලා. ඊනාට විශේෂයෙන්ම දැන් දෙවිදත්තරුන් සංඝ ભેදය කළා විශාල පිරිසක් අධර්ම මාර්ගයට අවිනය මාර්ගයට හැරෙව නිසා ඒ දෙවිදත්තරුන්ට දැඩිව නිග්‍රහ කරපු අවස්ථාවක් තිබෙනවා. ඒ වගේම තමයි විශ්වනාන්දල 6 නමකගේ පිරිසක් හිටියා චබ්බග්ගිය කියලා. ඒගොල්ලන්ටත් ලොකු පිරිසක් හිටියා. හැම තැනදීම බැලුවේ විප්ලවකාරියන් දෙමි මේ ශික්ෂාපද කඩකඩ කැමැති හැටියට හැසිරෙන්න. අන්නේ චබ්බග්ගිය භික්ෂුන්ට දැඩිව බොහෝ අවස්ථාවල නිග්‍රහ කළ තියෙන බුදු පියාණන් වහන්සේ. අන්නේ නිග්‍රහය යොදාගත් අවස්ථාවක්. ඉතින් අර බුද්ධ වචනේනම සඳහන් වෙන එකක් තමයි ගරහාව සෙය්‍යෝ විඤ්ඤූහි යංචේ බාල ප්‍රශංසන. මෝඩයින්ගෙන් ලැබෙන ප්‍රශංසාවට වඩා නුවණැත්තන්ගෙන් ලැබෙන ගැරහීම මැනවි හොඳයි කියන එකයි. මොකද මෝඩයින්ගෙන් ලැබෙන ප්‍රශංසාවෙන් කෙනෙක් නොමග යනවා. නුවණැත්තන්ගෙන් ලැබෙන ගරහාව ගැරහීම නින්දාව තුලින් කෙනෙක් සුමගට යනවා. ඒක අනුව එතකොට බුදු පියාණන් වහන්සේ ඒ අවස්ථානුකූලව කරපු නින්දාවල් අපි වරදවල තේරුම් ගන්න නරකයි. බුදු පියාණන් වහන්සේගේ මහා කාර්මික ගුණය කියලා කිව්වට කොහොම මහා කාර්මිකකමක් නැහැ නේද? එහෙම හිතන්න නරකයි. බුදු පියාණන් වහන්සේ දැන් අවස්ථාවේ ඒ සංඝයා වහන්සේලා හරියට හැසිරෙන්නේ නැතුකට එළවනවා. සංඝයා වහන්සේලා එළවනවා. මෙතන එන්න එපා මා ළඟට කියලා. සමහර වෙලාවට ඒ සංඝයා වහන්සේලා ඉක්ම ගන්න බැරි නම් බුදු පියාණන් වහන්සේ පිට වෙලා යනවා. ඔන්න එන ඕන එකක් කරගන්න කියලා. අන්න ඒ දෙට දැඩිව. ඉතින් ඇතැම් අවස්ථාවල බුදු පියාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කියනවා, "ආනන්ද, මම මගේ ගෝලෙන් හික්මවන්නේ ඔය කුඹල් කරුවෙක් අමු මැටි භාජන පරිස්සමෙන් අත් දෙකෙන් එහාට මෙහාට කරන්න වගේ නෙවෙයි. මම නිග්‍රහ කරමින් දැඩිව කියමින් මම මගේ ගෝලෙ ඉනික්මවන්නේ. අර හොඳට පිච්චිච්ච භාජන වලට තට්ටු කරලා ගන්නා වගේ අර බයෙන් බයෙන් නෙවෙයි මම ගෝලෙ ඉනික්මවන්නේ. යවස්ථානුකූලව මම නිග්‍රහ කරනවා. ඒ වගේම ඇතැම් අවස්ථාවල් ප්‍රකාශ කරනවා ගෝලීන් හික්මවීමේදී සංහේන පිවිනේමි, පරුසේන පිවිනේමි, සන්න පරුසේන පිවිනේමි. මම මොලොක් වචනවලුත් හික්මවනවා, දැඩි පරුස වචනවලුත් හික්මවනවා. ඒ දෙක කවලම් කළත් හික්මවනවා. ඔන්නෝකයි බුදු පියාණන් වහන්සේගේ පුරිස ධම්මසාර තිබුණේ විශේෂ ලක්ෂණයක්. බොහෝ දිනාට තේරුම් ගන්න බෑ. කොයිතරම්ද කියතොත් එක් අවස්ථාවක නිගණ්ඨනාත පුත්‍රයා, නිගණ්ඨනාත පුත්‍ර කියලා කියන්නේ ඒ වෙන ශාස්ත්‍රවරේ, ඒ ශාස්ත්‍රවරයා තමන් ළඟට ආපු අභය රාජ කුමාරයාට එක්තරා උපක්‍රමයක් දෙව්වා. මෙන්න මේ විදිහට දැන් ඔබට කීර්තියක් ඇති කරගන්න පුළුවන් ශ්‍රමණ ගෞතමීන් එක් වාදියකින් දිනුවා කියලා. මෙන්න මෙහෙම එකක් මේ ප්‍රශ්නයක් ඉදිරිපත් කළොත් භවත් ගෞතමීන්ට. මොකද්ද ප්‍රශ්නය? ඉස්සෙල්ලාම අහන්න, තථාගත කෙනෙකුට අප්‍රියමනාප දෙයක් කියනවාද? ඒකට බුදුරජාණන් වහන්සේ කිව්වොත් ඒක කියනවා කියලා. එහෙනම් මොකද්ද පෘථග්ජනයා ඒ තථාගත කෙනෙකුයි අතර වෙනස කියලා අන්න බුදුරජාණන් වහන්සේට එතෙන්දී ඒ බුද්ධ වචනය අනුව නිග්‍රහ කරන්නයි කිව්වා. ඊළඟට යම් කිසි විදියකින් කියනවා නම් නෑ, තථාගත කෙනෙක් අනුන්ට අප්‍රියමනාප දෙයක් කියන්නේ නෑ කියලා. එතකොට එහෙනම් අහන්න මෙන්න මෙහෙම. ඇයි භවත් ගෞතමීන් ඇයි කිව්වා නේද දේවදත්තට නිරාගත වෙනවා, කල්පයක් අපායේ පැසෙනවා, ඒව කිව්ව නිසා දේවදත්තක කිපුණා නේද? ඇයි එහෙම එකක් කියලා තියෙනව නේද? දැන් මේ විදිය ප්‍රශ්නවලට කියන්නේ උභතෝකෝටික ප්‍රශ්න කියලා. උභතෝකෝටික ප්‍රශ්න කියලා කියන්නේ ඒකට ඔව් කියන්නත් බෑ, නෑ කියන්නත් බෑ. ඒ කොයි උත්තරේ දුන්නත් අහු වෙනවා. මේ ප්‍රශ්නේ ඉදිරිපත් කළා. අන්තිමට නිගණ්ඨනාත පුත්‍ර අභය රාජ කුමාරයාට කියනවා, ප්‍රශ්නේ ශ්‍රමණ ගෞතමයන්ට ඉදිරිපත් කළොත් හරියට අර උගුරේ හිර වුණු යකඩ කටුවක් ගිලින්නත් බැරුව වමානනත් බැරුව තත්වයකට වගේ ශ්‍රමණ ගෞතමයන් පත් වෙනවා. ඒක තුලින් ඔබට ලොකු කීර්තියක් රාවයක් පැතිරෙනවා, ශ්‍රමණ ගෞතමයන් පාවාදීන් පරිද්දෙව කියලා. ඉතින් මේක අහන්න මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන අභය රාජ කුමාරයා ඒකට අවස්ථාව සලසගත්තේ මෙහිමයි. බුදු පියාණන් වහන්සේට තව සංඝයා වහන්සේ තුන් නමක් එක්ක තමන්ගේ මාලිගාවට ප්‍රාසාදයට දාණයට වඩින්න කියලා ආරාධනා කළා. වැඩියට පස්සේ දාණය පූජා කළා. වැඳුවට පස්සේ මේ අභය රාජ කුමාරයා ඔන්න අර නිගණ්ඨනාත පුත්‍ර ඉදිරිපත් කර උබතෝ කෝටික ප්‍රශ්නේ අහනවා. තථාගතයන් වහන්සේ අප්‍රියමනාප දෙයක් කියනවද? අනුන්ට අප්‍රියමනාප දෙයක් කියනවද කියලා ඇහුවා. බුදු පියාණන් වහන්සේකට පළමුවෙන්ම දුන්න පිළිතුර මොකද්ද? ඒ ප්‍රශ්නයට ඒකාන්ත වශයෙන් උත්තරයක් දෙන්න බෑ. ඔව් හෝ නෑ කියලා ඒකාන්ත වශයෙන් කියන්න බෑ කියලා ඒක කිව්ව හැටිය මොන අභය රාජ කුමාරයාට කියවුණා. අපොයි එහෙනම් නිගණ්ඨයන්ගේ වැඩේ හරි ගියා නෑ නේද කියලා. ඉතින් ඊළඟට කාරණේ එළියුණා. නිගණ්ඨනාත පුත්‍ර ඉදිරිපත් කරපු උබතෝ කොටික ප්‍රශ්නයයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා ඒකත් අන්තරේ අභය රාජ කුමාරයා කිව්වා. බුදු පියාණන් වහන්සේ ඒ සවිස්තරව ඒක දීර්ඝ ධර්ම කතාන්තරයක් හේතු සහිතව දැක්වුවා. තථාගත කෙනෙක්ගේ කාර්යය තමයි ලෝකයාට සත්‍ය කියා දෙන එක. ඇතැම් විට සත්‍ය අනුන්ට අප්‍රියමනාප වෙන්න පුළුවන්. ඒ විදිහ අප්‍රියමනාප දෙයක් වුණත් ඒක සත්‍යයක් නම් තථාගතයන් වහන්සේ කල්යල් බලලා වේලාව බලලා ආයි පුද්ගලයාට ඒක කියනවා. ඒක බැලුවහම නින්දාවක් නිග්‍රහයක් වගේ. නමුත් ඒක කරන්න වෙනවා කියලා අන්නෙම හේතු සහිතව බුදු පියාණන් වහන්සේ කාරණේ පෙන්නවා. එතකොට ඒ වගේම ඒ අවස්ථාවේදී එතන උපමාවක බුදු පියාණන් වහන්සේ ඒ කාරණේ දක්වන්න මේ ඉස්සෙල්ලම ප්‍රශ්නයක් ඇහුවා අභය රාජ කුමාරයාගෙන්. මේ කතාන්තරය මේ සංවාදයේ කෙරෙන අවස්ථාවේ අභය රාජ කුමාරයාගේ උකුලේ හිටියා අත දරුවා, තමන්ගේ පුතා හිටියා දරුවා. එතකොට මේ බුදු පියාණන් වහන්සේ අහනවා, දැන් මේ කුමාරයා ඔබේ මේ උකුලේ ඉන්න මේ දරුවා ඔබේ ප්‍රමාදයක් හෝ ඒ දාසියකගේ කිරිමව්ගේ ප්‍රමාදයකින් හෝ කැටක් කැබිලිත්තක් අටේ දාගත්තොත් මොකද කරන්නේ? මම ඒක ඇදලා දානවා, ඒක එක සැරේට බැරි වුණොත් මේ වම් අතින් ඔළුව අල්ලලා දකුණු අතේ ඇඟිල්ල නවලා ලේක හරි මං ඇදලා දානවා. මොකද ඒකට හේතුව මා තුළ ඒ දරුවා පිළිබඳ අනුකම්පාවක් තියෙනවා. අනුකම්පාව තියෙන නිසා තරහකට නෙමෙයි ඒක කරන්නේ. අන්න ඒකම අල්ලලා බුදු පියාණන් වහන්සේ කිව්වා, අන්න ඒ විදිහට තමයි මම ඇතැම් අවස්ථාවල කෙනෙකුට අප්‍රියමනාප වුණත් නිග්‍රහයක් නින්දාවක් හැටියට පෙනුනත් සත්‍ය නම් අවස්ථානුකූලව මම මගේ ගෝලීන්ට එහෙම කියනවා. මොකද අන්තිමට කියන වචනේ ඊටම වැදගත් වෙනවා, මට මේ සත්වයින් පිළිබඳව අනුකම්පාවක් තියෙනවා කියලා. මේ අනුකම්පාව දැන් අර කරුණාව කියන එක අපි කවුරුත් දන්නවා. මේ දෙක එකක් කියලා අපි සාමාන්‍ය අර්ථ වශයෙන් බලනකොට එක වගේ තමයි. නමුත් අර අනුකම්පාව කියලා කියන එක තුල ලොකු අර කම්පා වීමක් කියන එක, ඒ හැඟීම වගේ එතන තියෙන්නේ. ඒ කියන්නේ අර මව් කෙනෙකුට පිය කෙනෙකුට එහෙම දරුවන් පිළිබඳව තියෙන ඒ ඇල්ම වගේ ඇල්ම නැත්නම් ඒ දරුවන් හික්ම වීමට තියෙන ඕනෑකම්. ඒක තුලින් අර දරුවන්ට තියෙන අත වශයෙන් අපිට කියන්න තියෙන කරුණාවම තමයි එතන. ඒ දරුවන් පිළිබඳව කරුණාව තුලින් අනුකම්පාව තුලින් අර විදිහ දේවලුත් කරන්න වෙනවා කියන එකයි බුදු පියාණන් වහන්සේ ඒ අවස්ථාවේ අභය රාජ කුමාරට දැක්වා වදාළේ. ඉතින් ඔන්න ඔය විදිහට ඒ නිග්‍රහය පිළිබඳව ඒ විදිහට සඳහන් වෙනවා. නොයිකුත් ආකාරයෙන් බුදු පියාණන් වහන්සේ සංඝයා වහන්සේලා හික්ම වීමට ඇතැම් විට දැඩිව නිඳා කරා. ඊළඟට ඒ මදි වෙනකොට දඬුවම් පැමිණෙව්වා. ඔය විදිහට බැලු බැල්මට ඒවා මහා අකාරුණික වගේ පේන්නේ. නමුත් ඒක ශාසනයකදී ශාසනයක් පවත්වා ගැනීමට උපකාර වන දෙයක්. ඒ නිඳා පැත්ත. ඒ වගේම තමයි බුදු පියාණන් වහන්සේ අවස්ථානුකූල ප්‍රශංසා කළා. නිඳාවත් ප්‍රශංසාවත් අවශ්‍ය වෙනවා අන්න අර ප්‍රායෝගික වශයෙන් ශාසනයක් ගෙන යාමට. ඉතින් ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ ඒ සිව්වණක් පිරිසටම අයිති භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් අතර විශේෂ කුශලතා ඇත්තවුන් විශාල පිරිසකට, ඒක දැන් සූත්‍ර පිටකයේ වෙනම පරිච්ඡේදයක් හැටියට තියෙනවා, ඒත දග්ග වග්ග කියලා. හරියට දැන් මේ කාලයේ සරසවි වල උපාධි ප්‍රදානෝත්සව තියෙන්නේ. අන්න ඒ වගේ බුදු පියාණන් වහන්සේ ඒකේ කාංශයකින් විශේෂ කුසලතාවන් ඇත්තවුන් බුදු පියාණන් වහන්සේ සංඝයා වහන්සේලාට හඳුන්වලා දෙනවා. මහණෙනි, මෙන්න මේ මගේ මහා ප්‍රඥා ශ්‍රාවකින් අතර ශාරිපුත්‍ර අග්‍රයි, ඉර්ධිමත් ශ්‍රාවකින් අතර මුගලන් මහා මොග්ගල්ලාන අග්‍රයි, දුසංගධාරී ඒ කියන්නේ උග්‍රපතිපත්ති දරණ සංඝයා වහන්සේලා අතර මහා කාශ්‍යප අග්‍රයි, උපස්ථායකින් අතර ආනන්ද, දිවස් ඇති දිවස් ලබාගත්තු ඒ සංඝයා වහන්සේලා අතරින් අනුරුද්ධ අග්‍රයි. ඔය විදිහට අර ප්‍රශංසා ලැබිය යුත්තන් විශේෂයෙන් හඳුන්වා දීපු අවස්ථාවලේ ධර්මයේ සඳහන් වෙනවා. එපමණක් නොවේ, විශේෂයෙන්ම දෑගසව්වන් වහන්සේලාට, සරියුත් මුගලන් රහතන් වහන්සේලාට බොහෝ අවස්ථාවල බුදු පියාණන් වහන්සේ ප්‍රශංසා කළ සංඝයා වහන්සේලාට කිව්වා, මහණෙනි දෑගසව් දෙනම බොහොම පණ්ඩිතයි, සබ්‍රහ්මචාරීන්ට බොහොම උපකාරී, කොයිතරම්ද කියතොත් සාරිපුත්‍ර නුඹලාට අම්මා වගේ, මොග්ගල්ලාන නුඹලාට කිරිමව් වගේ. ඒ විදිහට බුදු පියාණන් වහන්සේ ශ්‍රාවකයන් පිළිබඳව හඳුන්වලා දීලා තියෙනවා. මහා ආකාශ්‍යප මහ රහතන් වහන්සේ පිළිබඳව විශේෂ ප්‍රශංසා දක්වලා තියෙනවා. මොකද හේතුව, උන්වහන්සේ දැඩි ප්‍රතිපත්ති ගරුකයි. ප්‍රතිපත්තිය කියන එක ශාසනයේ පරිහානියේ පටන් ගන්නකොට ඉතාමත්ම පහසුවෙන් ලිහිලා යන එක තමයි ප්‍රතිපත්තිය. එතකොට අර දැඩි ප්‍රතිපත්තියේ පිහිටි ඒ දුසංගධාරී මහා ආකාශ්‍යප මහ රහතන් වහන්සේට බුදු පියාණන් වහන්සේ ඉහළම මට්ටමින් ප්‍රශංසා කරලා තියෙනවා. එතෙම අවස්ථාවල කියලා තිනෝ, මේ සංඝ පිරිසට අවවාද කරනවා නම්, ධර්ම දේශනා කරනවා නම් මම හෝ මහා කාශ්‍යප එක කරන්න සුදුසුයි කියලා. ඒ තරමට එතෙන් තැන්වල ධ්‍යාන අභිඥා ආදී මා ලබාගත්තු ඒවා ඔක්කොම මේ මහා කාශ්‍යපත් ලබාගෙන තියෙනවා කියලා. මේ විදිහට ඉන්නම මට්ටමින් ප්‍රශංසා කරපු අවස්ථාවල් තියෙනවා. අන්න එතෙන්දී අර ගුණ වැණිය යුත්තන් පිළිබඳව බුදු පියාණන් වහන්සේ හේ වර්ණනා කළේ. මොකද පශ්චිම ජනතාව, පශ්චිමා ජනතාව කියලා අතීතයේ යොදන්නේ අනාගත පරම්පරාව. අනාගත පරම්පරාවට ආදර්ශ ගන්න. එතකොට නොකළ යුතු දේ දැනගන්න පුළුවන් අන්න අර විනය පිටකයේ වැරදි කළ අයගේ ඒ චරිත ආශ්‍රයෙන්, ඒවට දීපු නිග්‍රහය ආශ්‍රයෙන්. කළ යුතු දේ හරි මාර්ගයේ ඔන්න ඔය ඒත දග්ග වග්ග ආදී තැන්වල බුදු පියාණන් වහන්සේ ප්‍රශංසා කරපු, බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් ප්‍රශංසා ලැබපු උත්තමයින් තමයි අපට ආදර්ශයට ගන්න තියෙන්නේ. ඒ පමණක් කියලා නැවතුන්නේ නැහැ. සූත්‍ර දේශනා අතර සැඟවුණු වටිනා සූත්‍රයක් තියෙනවා. ඒක මහ පුදුම හිතන ඒ සූත්‍රය සමහර විට අමුතු විදිහකට ඒ බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ ඒ සූත්‍රය. ආදර්ශ ගතියුත්තේ කාගෙන්ද කියන හැඟෙන ආකාරයට මෙන්න මේ විදිහටයි ඒකේ සූත්‍රය තියෙන්නේ. දැන් මේ පින්නතුන් දන්න ඔය අම්මා කෙනෙක් තමන්ගේ එකම දරුවෙක් පිළිබඳව යම් යම් අනාගත ප්‍රාර්ථනා ඇති කරගෙන ඒ දරුවට කියනවා, දැන් මේ කාලේ හැටියට නම් පුතේ උඹ දොස්තර කෙනෙක් වෙන්න, ඉංජිනේරුවෙක් වෙන්න, කෝටිපතියෙක් වෙන්න, තව තව නොයෙකුත් නිලතල ලබාගත්තු කෙනෙක්, ලෝක පූජිත කෙනෙක් වෙන්න, ඔය විදිහට කියනවා. දැන් ඒ වෙනුවට මෙතන බුදු පියාණන් වහන්සේ මෙන්න මෙහෙම එකක් දක්වනවා. ශ්‍රද්ධාවන්ත උපාසිකාවක් විසින්, ශ්‍රද්ධාවන්ත මෑණි කෙනෙක් විසින් තමගේ එකම පුතාට මෙන්න මේ විදිහටයි පුතාගෙන් ඉල්ලීමක් කරන්න ඕනේ, ආයාචනා කියලා එතන යොදනවා. එකම පුතාට මෙන්න මෙහෙම කියනවා ප්‍රාර්ථනාවක් වශයෙන්. දැන් මේ කාලේ ඔය මව්පියවරු, විශේෂයෙන්ම මව්වරු එහෙම කොයිතරම් දුප්පත් වුණත් පුතාට ආමන්ත්‍රණය කරනකොට රත්තරන් කෑල්ලකුත් එකට එකතු කරනවනේ. අපි එහෙමම කියමු, අනේ මගේ රත්තරන් පුතේ, උඹ චිත්ත ගෘහපතිය උපාසක උන්නේ වගේ කෙනෙක් වෙන්න, හත්ක ආලෝක උපාසක උන්නේ වගේ කෙනෙක් වෙන්න අනාගතේ. මොකද එහෙම කිව්වේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, මම කියනවා උපාසක ශ්‍රාවකෙන් අතර, මගේ ගිහි ශ්‍රාවකෙන් අතර චිත්ත ගෘහපතියත් හත්ක ආලෝක කියන ඒ උපාසක උන්නේ තමයි එතන යොදනවා තුලා කියලා. තුලා කියන්නේ තරාදිය. නමුත් අපිට දැන් ඒ තරාදිය කියලා කියන්න බෑ, අපිට කියන්න පුළුවන් කිරුම්බර. මේ මෙවලන් දැන් අවලංගු වෙන කාලේ තරාදිය කියලා අපි කිව්වේ කිරුම්බර, නියම කිරුම්බව. එහෙම නැත්නම් මිම්ම, අනේ නියම ප්‍රමාණය, මිම්ම ප්‍රමිතිය තමයි දිහි පින්නතුන් අතර ඔන්න ඔය දෙන්න. එතකොට මේ එකම පුතාටයි මේ කියන්නේ. එකම පුතාට මේ අම්මා කියනවා, අනේ රත්තරන් පුතේ කවදා හරි චිත්ත ගෘහපති වගේ කෙනෙක් වෙන්න, හත්ක ආලෝක වගේ කෙනෙක් වෙන්න. ඊළඟට එතනින් කියලා නවත්තන්නේ නැහැ. ඊළඟට පුතේන ඔබ ගිහිගෙන්නික්ම පැවිදි වුණා. ඔන්න ඊළඟට බුදු පියාණන් වහන්සේ කියනවා. හත්තරම් පුතේන ඔබ ගිහිල්ලා පැවිදි වුණා. සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වගේ කෙනෙක් වෙන්න. මුගලන් මහරහතන් වහන්සේ වගේ කෙනෙක් වෙන්න. මේ පුත මේ අම්මා කියන හැටියට මේ බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. මොකද මම එහෙම කියන්නේ කියලා ඊළඟ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මගේ පැවිදි ශ්‍රාවකින් අතර මේ දෙන්නයි සාරිපුත්‍ර මුගලන් දෙනම තමයි නියම මිම්ම නියම තුලා නියම මිනුම් දණ්ඩ නියම චිරුම්බර අනේ විදිහට එතන ඉදිරිපත් කරනවා ඒ පුතා පිළිබඳව. ඒ වගේම ඊළඟට තිය සූත්‍රයේ තව ඈතට යනවා. ශ්‍රද්ධාවන්ත උපාසිකාවක් විසින් තමන්ගේ දියණියට මෙන්න මේ විදිහට ප්‍රාර්ථනාවක් ආයාචනාවක් කරනවා. අනේ රත්තරන් දුවේ නුඹ ගිහිව හිටියොත් කුජුතරාව කෙනෙක් වෙන්න එල්කන්ට කියන නන්ද මාතා වගේ කෙනෙක් වෙන්න. මොකද මම එහෙම කියන්නේ ඒ ගිහි ශ්‍රාවක මගේ ශ්‍රාවිකාවන් අතර ගී උපාසිකා ශ්‍රාවිකාවන් අතර මේ දෙන්නයි අග්‍ර මේ දෙන්නයි නියම මිම්ම කියලා ඒ විදිහට හඳුන්වනවා. දුවේ නුඹ යම් කිසි විදියකින් ගිහිගෙන්නෙක්ම පැවිදි වෙතොත් කේමා තෙරණිය වගේ කෙනෙක් වෙන්න උප්පලවන්නා තෙරණිය වගේ කෙනෙක් වෙන්න. මොකද මම එහෙම කියන්නේ කේමා උප්පලවන්නා දෙන්න තමයි නියම මිනුම් දාන්න ප්‍රමිතිය. අන්න ඒ දේ සූත්‍ර දේශනා බුදු පියාණන් වහන්සේ දක්වනවා. තවත් ඒ වගේම ඇතැම් අවස්ථාවල බුදු පියාණන් වහන්සේ ශාස්ත්‍රවරයෙක් හැටියට අර කියපු ගෝලෙයින්ට ප්‍රශංසා කරන්න පුදුම විදිහට අවස්ථා සලසා ගත්ත ඇතැම් අවස්ථා. ඒ විදිහ එකක් සඳහන් වෙනවා කපිලවස්තුපුරය කියලා කියන්නේ ශාක්‍යයන්ගේ රටමයි. එක අවස්ථාවක කපිලවස්තුපුරයේ නිග්‍රෝධාරාමයේ බුදු පියාණන් වහන්සේ වැඩ වාසය කරන අවස්ථාවක ඒ ශාක්‍යයන් සම්මන්ත්‍රණ ශාලාවක් ඒගොල්ලන්ගේ ශාක්‍ය කුමාරවරුන්ට එකතු වෙලා සාකච්ඡා කරන්න අලුත් සම්මන්ත්‍රණ ශාලාවක් හදලා අපි දැන් විවෘත කරනවා කියලා කියන්නේ. ඒ වගේ ඒ අතීතයේ විවෘත කියන වචනේ නෙවෙයි බුදු රජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝයා වහන්සේලා ලවා ඒ සංඝාගාරයේ පාවිච්චි කරන්න පරිහරණය කරන්න සැලැස්සුවා විශේෂ පින්කමක් හැටියට. එතකොට ඒ දාරෑ බුදු පියාණන් වහන්සේ රාත්‍රි වැඩි කාලයක්ම ධර්ම දේශනා කළා. ඊළඟට මොකද කළේ? ආනන්ද හාමුදුරන්ට කියනවා, ආනන්ද මගේ පිට ටිකක් රිදෙනවා, මම ටිකක් ඇලවෙන්නම්, මම ටිකක් හාන්සි වෙන්නම්, ශරීරය ටිකක් කියන්නේ හාන්සි වෙන්නම් කියලා ඔබ එතකන් ධර්මය දේශනා කරන්න, මේ පිරිසට ධර්මය දේශනා කරන්න කියලා. ඊළඟට විශේෂයෙන්ම සෝවාන් මාර්ගයට අදාළ එතකොට ආනන්ද හාමුදුරන්ට බය නැතුව කියන්න පුළුවන් බණ මාතෘකාවක් සේකපටිපදා කියලා කියනවා. සේකපටිපදාව යන මාතෘකාව යටතේ මේ පිරිසට බණ කියන්න කියලා බුදුරජාණන් වහන්සේ මොකද කළේ? ඒ සඟල සිවුර සිවුගුණයක් කරලා නමල එළලා ඒතනම සැතපුණා. මේ ධර්මශාලාවේ බුදු පියාණන් වහන්සේ සැතපිලිනු ආනන්ද හාමුදුරුවෝ බණ කියනවා. මුළු රැම ආනන්ද හාමුදුරුවෝ බණ කිව්වා. බුදු පියාණන් වහන්සේ තිරෝගුරු බුදු පියාණන් වහන්සේ අහන් ඉන්නවා කියන සංඥාවත් එතකොට තියෙනවානේ. ඒ බණ කියලා ඉවරුණාට පස්සේ බුදු පියාණන් වහන්සේ නැගිටලා ආනන්ද හාමුදුරුවන්ට සාදු සාදු කියලා බොහොම වටිනවා කියලා ආනන්ද සාන්නාන්දට ප්‍රශංසා කළා. බොහොම හොඳට දේශනාව කළා. යන්නේ ඒ අවස්ථාව සලසගත්තා. ඒ වගේ තව කොතිකුත් තියෙනවා. දැන් ඔන්න ඇතැම් අවස්ථාවල බුදු පියාණන් වහන්සේ සංඝයා වහන්සේලාට යම්කිසි ගැඹුරු දේශනාවක් කරනවා. කෙටියෙන් කරලා ඉවරලා හිටිගමම්ම මේ විහාරෙට නැගිටලා යනවා. තේරෙන්නේ නැහැ කාටවත්. කෙටියෙන් මොකක් හරි කියනවා කියලා නැගිටලා යනවා. ඉතින් සංඝයා වහන්සේලාට හරි අඳුම් කුඳුම්, මොකද්ද මේකේ තේරුම කියලා. මේකේ උපක්‍රමයක්. ශාස්ත්‍රවරයෙකුයි දැන් මේ කාලේ ගුරුවරුන්ට ඉගෙන ගන්න දේවල් හුඟක් තියෙනවා මේකේ. ඉතින් බුදු පියාණන් වහන්සේ නැගිටලා ගියාට පස්සේ විහාරයට වැඩි යන කල් මේ ඉතින් කිරිස කතා කරන දැන් අපට ආයෙත් ගිහලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන්නත් බෑ. දැන් අපි තෝරගන්නේ කොහොමද මේක කියලා වටපිට බලනවා. ඔන්න ඉතින් දකිනවා ඔන්න මෙතන ඒ අවස්ථානුකූලව ඒ ස්වාමීන් වහන්සේලා ඉදිරිපත් වෙන විශේෂයෙන්ම මහා කච්චාන ස්වාමීන් වහන්සේ අන්න අර ඒතදග්ග වගේ අර උපාධි ප්‍රදානෝත්සවයේදී බුදු පියාණන් වහන්සේ අපි ඒ වචනේ යදුවට මේක නිග්‍රහයක් කියලා හිතන්න එපා. ස්වාමීන් අපි යදුවේ බුදු පියාණන් වහන්සේ අර ඒතදග්ග වගේ කෙටියෙන් දේශනා කළ ධර්මදේශනාවක් ධර්මකාරණයක් සවිස්තරව තේරුම් කරලා දීමෙහි සමත් සංඝයා වහන්සේලා අතරින් මහා කච්චාණ අග්‍රයි කියලා දේශනා කළා කියලා. ඉතින් අන්න ඒ බඳු ඇතැම් අවස්ථාවක ඒ පිරිස අතර හිටියනම් මහා කච්චාණ ස්වාමීන් වහන්සේ අර සංඝයා වහන්සේලා ගිහිල්ලා ඉතින් ඉල්ලා හිටිනවා, අනේ ස්වාමීන් වහන්සේ අපිට මේක තේරුම් කරලා දෙන්න, බුදු පියාණන් වහන්සේ ඔබ වහන්සේ ගැන හරියට වර්ණනා කරලා තියෙනවනේ. ඉතින් නමුත් ඒ ස්වාමීන් වහන්සේ ටික පාර ටික බාර ගන්න. ඒ වශයෙන් මේ නියම වෙලාව තිබුණේ ඒ වෙලාවේ අහගන්න හරියට මේ සල්ගහක අරටුව තියෙද්දි කොළ සොයාගෙන ඉන්න වගේ අපි සොයාගන්න අපි සොයාගෙන ඉන්න කියලා නිහතමානීව පිළිතුරු දෙනවා. ඉතින් කොහොම හරි ඇවිචිලි කරාම අන්තිමට කච්චාණ ස්වාමීන් වහන්සේ හොඳ එනම් මම මට තේරෙන හැටියට මේ බුදු පියාණන් වහන්සේ කෙටින් කියාවු එක මම විස්තර කරන්නම් කියලා හොඳ හැටි ඒක විස්තර කළ දෙනවා. හැබැයි මම කියන එක ඒ විදිහටම පිළිගන්න එපා. මේක ගිහිල්ලා බුදු පියාණන් වහන්සේට මේ කාරණය මම දේ කළ දේශනාව කියලා බුදු පියාණන් වහන්සේ ඒක සම්මත කරොත් පමණ පිළිගන්න කියලා සංඝයා වහන්සේලාට කියනවා. ඉතින් අන්තිමට සංඝයා වහන්සේලා ඒ කච්චාන ස්වාමීන් වහන්සේගේ බණ අහලා බුදු පියාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ඒ කතාහරණය කිව්වා. බුදු පියාණන් වහන්සේ කියනවා, මහණෙනි, මහා කච්චාන මේ පඬිතයි මහා ප්‍රඥයි මේ කාරණේ මගෙන් ඇහුවනම් මේක පිළිබඳව මට කියන්න තියෙනෙත් ඔච්චරයි. ඒක නිසා මහා කච්චාණ දුන්න විවරණය මගේ වචන හැටියටම දරා ගන්න කියලා. අන්න ප්‍රශංසාව. එතකොට මේ කරේ මොකක්ද? බුදු පියාණන් වහන්සේ හදිසියක් කළ විහාරයට වැඩිය නොවේ. අන්න අර ගෝලයාගේ දක්ෂතාව, කුසලතාව. ඒකට අතදීම් වශයෙන් අනාගත පරම්පරාවට ආදර්ශයක් වශයෙන් බුදු රජාණන් වහන්සේ නැති වෙනකොට ඊළඟ පරම්පරාවේ මෙන්න මේ අංශයෙන් අග්‍රයි. එතකොට ඒ සංඝයා වහන්සේලා අතරමං වෙන්නේ නැහැ. බුදු පියාණන් වහන්සේ නැත්නම් එතකොට මහා කච්චාණ හාමුදුරන්ගේ අර විදිහේ කාරණා එපමණක් නෙවෙයි බොහෝ අවස්ථාවලදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේත් ඒ විදිහට ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් පවා මේ බුදු පියාණන් වහන්සේ නිතර ඇසුරු කරන නිසා ඒ උන්වහන්සේලාට ධර්ම කාරණය සවිස්තරව විස්තර කරන පිළිසෙට දේශනා කරන්න ඉඩ තියලා බුදු පියාණන් වහන්සේ නැගිටලා යනවා. නැතිනම් අපිට පේනවා ප්‍රශංසා කිරීමේ ගුණය. එක ගුරුවරයෙකු තුල තිබිය යුතු දෙයක් සුදුසු තැන ප්‍රශංසා කරනවා. වෙන දෙයකට නෙවෙයි ශාසනයේ පැවැත්ම, චිර පැවැත්ම සඳහා. තවත් ඒ විදිහම අවස්ථාවල් තියෙන කොතිබුත් සූත්‍ර ත්‍රිපිටකයේ පුරාම ওই විදිහ අවස්ථාවල් තියෙනවා. තවත් ඒ වගේම වටිනා අවස්ථාවක් හැටියට අපි සලකන්න පුළුවන් එකක් තමයි ජේතවනාරාමයේ උපස්ථාන ශාලාවේ දවල් කාලය තුල සංඝයා වහන්සේලාට පුදුම අන්දමේ වික්ත ඉතාමත් පිරිසුදු වචන වලින් හොඳ මටසිලිටි වචන වලින් ධර්ම කතාවක් කළා විසාක පංචාලි පුත්ත කියන ස්වාමින් වහන්සේ. බොහොම වික්ත ස්වාමින් වහන්සේ නමක් ධර්ම දේශනා කරන්න පිරිසට උත්සාහවත් වෙන විදිහට ධර්ම දේශනා කරා. බුදු පියාණන් වහන්සේ මේක ඈතින් ඉඳන් අහන් හිටියා. අහන් ඉඳලා හන්දෑවරුවේ ඇවිල්ලා උපස්ථාන ශාලාවට ඇවිල්ලා මේ සංඝයා වහන්සේලාගෙන් අහනෝ, මහණෙනි කවුද අර උපස්ථාන ශාලාවේ බණ කිව්වේ? ස්වාමීනි මේ විසාක පංචාලි පුත්ත. බොහොම වටිනවා, සාදු සාදු කියලා ඒකට ප්‍රශංසා කළා. අන්තිමට ඒ ධෛර්ය දීම් වශයෙන් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා එක්තරා වටිනා ගාථාවකුත් මේ ධර්ම දේශනාවේ වටිනාකම දක්වීමටයි. භාසයේ ජෝතේ ධම්මං පග්ගන්නේ ඉසිනං ධජං සුභාසිත ධජා ඉසයෝ ධම්මෝහි ඉසිනං ධජෝ. මේ ගාථාව අපි සිංහලට නැගුවොත් මේ විදිහට තියෙනවා. බොහොම මේ වටිනා ප්‍රබල ගාථාවක්. එක භාසයේ ජෝතේ ධම්මං දෙසව් බබුලුවව් සදහම භාසයේ ජෝතේ ධම්මං පග්ගන්නේ ඉසිනං ධජං ගණියු නගව් ඉසිවර ධජ. ඉසිවරයන්ගේ ධජය අල්ලගන්න උසන්න කියලා කියනවා. ගණියු නගව් ඉසිවර ධජ සුභාසිත ධජා ඉසයෝ සුභසි ධජය වේ ඉසිනට. ඍෂින්ට අයිති ධජය තමයි සුභාසිතය. ධම්මෝහි ඉසිනං ධජෝ ධහම මැවේ ඉසිනට ධජ. එතකොට අපි මේ සිංහල කරලා ගත්තොත් මේ විදිහට ගන්න පුළුවන්. ඒක දෙසව් බබුලුවව් සදහම ගණියු නගව් ඉසිවර ධජ සුභසි ධජය වේ ඉසිනට ධහම මැවේ ඉසිනට ධජ. එතකොට නියම බෞද්ධ කොඩිය මොකක්ද? ධර්මය. නියම බෞද්ධ කොඩිය ධර්මය. මේ කිව්වේ මේ කොඩිය උස්සන්නේ කියලා කිව්වේ මොකද්ද? ධර්මය දේශනා කරන්න. ඒ ධර්මය තමයි අපේ නියම කොඩිය. ඒකයි කිව්වේ ඍෂි කියලා කියන්නේ මෙතන සංඝයා වහන්සේලා පිළිබඳ. එතනත් අර ඒ අවස්ථාව බුදු පියාණන් වහන්සේ සරසා ගත්තා. අර වික්ත ධර්ම දේශකයාණන් වහන්සේට තමන්ගේ ශ්‍රාවකයා වුණත් අර විදිහට ගෞරවයක් ලබා දෙන්න. ওই විදිහට කොතිකුත් අවස්ථාවල අපිට සූත්‍ර දේශනාවල තිබෙනවා. එතකොට මේ ප්‍රශංසාව එක පැත්තක්. නමුත් අපි දන්නවා මේ නින්දාවට ඇතැම් විට නින්දාවටත් වැඩිය භයානකයි ප්‍රශංසාව කියන්නේ. ඒක ගැනත් බුදු පියාණන් වහන්සේට බොහොම විශේෂ දේශනාවක් පෙළක් පවත්වන්න සිද්ධ වුණා. විශේෂ මේ මාතෘකාවට වචන කීපයක් එතන සඳහන් වෙනවා. ලාභ සත්කාර සිලෝක. මේ ප්‍රශංසාවේ ඉන්නේ ලාභ සත්කාරත් එක්ක. ලාභ සත්කාර ප්‍රශංසා. මේවායේ භයානකකම කොයිතරම්ද කියතොත් ඇතැම් විට නින්දාවටත් වැඩිය භයානකයි කියලා දක්වලා තියෙනවා. ඒක මේ ලාභ සත්කාර කියන එක, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන જાතිය බුදු පියාණන් වහන්සේ හඳුන්වලා තියෙන්නේ මෙන්න මේ වචන වලින්. දාරුණෝ භික්කවේ, ධර්ම දෙයක්, කටුකෝ, කටුක දෙයක්, පරුසෝ, පරුස දෙයක්. මොකද ඒවායින් වෙන විපත්තිය. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට යට වුණොත් කෙනෙකුට කරන්න බැරි දෙයක් නෑ. අන්න ඒක නිසා එකයි මේ දරුණු කියලා දෙයක්. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන එක ඒවායින් පරිස්සම් විය යුතු දෙයක් හැටියට දැක්කොත් නින්දාවටත් වැඩිය ප්‍රාණකයි. ඒක බැලුවාම ඒක තුලින් කෙනෙකුට නොමග යන්න බොහොම පහසු වෙනවා. ඉතින් ඒකටත් පුදුම විදිය උපමා බුදු පියාණන් වහන්සේ දක්වනවා. ඒක උපමාවක් තමයි ඔය බිලිබාන්නේ මසුන් මරන්නේ. බිලිබාන්නේ කොහොමද මාළුන්ට දාන ඇමක්? මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදී අන්නේ මාර්යා නැමැති මසුන් මරන්නා දාන ඇමක් හැටියටත් හඳුන්වලා දීලා තියෙනවා. ඔය හැම ගිල්ලොත් අමාරුවේ වැටෙනවා කියන එකයි ඒ බුදු පියාණන් වහන්සේ දෙන්නේ දක්වන්නේ. ඒ වගේම තවත් උපමාවක් දක්වනවා. මහණෙනි මේ ඉහළ ආකාශයේ තියෙනවා වේරම්බ වාතය කියලා මහා දැඩි කුණාටුවක්. අපි කලින් කිව්වා නින්දා කුණාටුව ගැන, දැන් මේ කියන්නේ ප්‍රශංසා කුණාටුව ගැන. මේ ඉහළ අහසේ තියෙනවා වේරම්බ වාතය කියලා මහා කුණාටුවක්. ඔය කුණාටුවට පක්ෂියෙක් අහුනොත්, කුරුල්ලෙක් අහුනොත්, ඒ කුරුල්ලගේ පා එක පැත්තකට යනවා, පියාපත් තව පැත්තකට කඩාගෙන ඇදගෙන යනවා, ඔළුව තව පැත්තකට යනවා, ශරීරය තව පැත්තකට යනවා. ඔන්න ඔය විදිය මහා විනාශයකට අර කුරුල්ලපත් වෙනවා, වේරම්බ වාතයට අහුනවා. ඉතින් මේ වේරම්බ වාතය මෙතෙන්දි සමාන කරන්නේ අන්න අර කියාපු ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා. ඌකට අහුනාට පස්සේ මොනවා වෙනවද දන්නේ නැහැ කියන එකයි එතන පෙන්වුම් කරන්නේ. ඉතින් මේ විදිහට බුදු පියාණන් වහන්සේ ප්‍රශංසාවේ තියෙන භයානක පැත්තත් පෙන්වුවා. ඇත්ත වශයෙන් ශාස්ත්‍රවරයෙක් වශයෙන් අපට, අපි දන්නවා දැන් බුද්ධ වචනේ ආශ්‍රයෙන්, බුද්ධ චරිතය ආශ්‍රයෙන්, ධර්ම විනය ආශ්‍රයෙන් අපි අපට තියෙන ප්‍රශ්නෙත් මොකද්ද, කළ යුත්තේ මොකද්ද, නොකළ යුත්තේ මොකද්ද, කොහොම කළාමද හරි, කොහොම කළාමද වැරදි, අන්න එකට නිදර්ශනයි ඔන්නයි බුදු පියාණන් වහන්සේ ඔය නින්දාවත් ප්‍රශංසාව තුනත් අපිට ඉදිරිපත් කරන්නේ. අහවල අහවල් විදියට කරලා බුදු පියාණන් වහන්සේගෙන් නින්දාව ලැබුණා, ලන්දාව ලැබුවා. අහවල අහවල් විදියට කරලා බුදු පියාණන් වහන්සේගෙන් ප්‍රශංසාව ලැබුවා. ඒ තුලින් අපට අන්න ප්‍රමිතියක්, නියම මිම්මක්. දැන් අපි කියන්නේ සාර ධර්ම වටිනාකම්, ශාසනික වටිනාකම්, ශාසනික සාර ධර්ම මතු කරගන්න ක්‍රමයක් ඒක. ඒකටයි බුදු පියාණන් වහන්සේ ප්‍රශංසා කළේ. ඉතින් ඒ නමුත් ඒක නිහතමානීත්වයෙන් පිළිගැනීමයි නුවණැත්තගේ ගුණේ. ඒක නිසාම තමයි අර මහා කච්චානාදී ස්වාමින් වහන්සේලා අර තරම් ඒතදග්ග වශයෙන් උපාධි ලැබලා තිබුණා. සංඝයා වහන්සේලා ඇවිල්ලා ආයාචනා කරාම අනේ අනේ අපිට මේක කියලා දෙන්න කියලා. ආ එහෙනම් බුදුහාමුදුරුවෝ ළඟට යන්න ඕනේ, මං කියන්නම් කියලා එහෙම කියන්නේ නැහැ. බොහොම අලිමැලි කළා. අනේ ඉතින් මොකටද මේ මේ වෙලාව ගත වුණා නේද, බුදු පියාණන් වහන්සේ ඉන්නකොට නේ මේක අහන්න තිබුණේ කියලා බොහොම අදිමදි කළා. නිහතමානීව මං කියන දෙකත් ඒ විදිහට පිළිගන්න එපා, ගිහිල්ලා බුදු පියාණන් වහන්සේක සම්මත කළොත් පමණක් පිළිගන්න කියලා ඒ විදිහටයි අතීතයේ ඒ ශ්‍රාවකයන් බුදු පියාණන් වහන්සේගෙන් ප්‍රශංසා ලැබූ ශ්‍රාවකින් පවා නිහතමානීත්වෙණුයි ඒ කටයුතු කරේ. මොකද අර ලෝකයට ආදර්ශයක් සඳහා පමණයි මේ ප්‍රශංසාව තියෙන්නේ. ඉතින් මේ පින්නතුණුත් අහලා තියෙනවා මේ නින්දා ප්‍රශංසා කියන එකත් අර අෂ්ටලෝක ධර්මයේට අයිති දේවල්. අෂ්ටලෝක ධර්මය කියන එක ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා ප්‍රශංසාච සුඛංච දුක්ඛං. මේකයි අෂ්ටලෝක ධර්මය. අනිත්‍ය දේවල් මේ ඔක්කොම. ලාභය ලෝකයේ කෙනෙකුට ලාභයත් ලැබෙනවා අලාභයත් ලැබෙනවා. ලාභෝ අලාභෝ අයසෝ යසෝච කීර්තියත් ලැබෙනවා අපකීර්තියත් ලැබෙනවා. විශේෂයෙන් පිරිවර සම්පත්තිය ආදී ගැන මේ යසස කියලා කියන්නේ. ඊළඟට නින්දා ප්‍රශංසා, නින්දාවත් ලැබෙනවා ප්‍රශංසාවත් ලැබෙනවා, සැපත් ලැබෙනවා දුකත් ලැබෙනවා. ඕවා ඉතින් අර රියසක වගේ පෙරලිමින් යනවා ලෝකේ. ඒක නිසා මේවා අනිත්‍යයි. පෙරලෙන රෝදේ එක තැනක්වත් අල්ලන්න දෙයක් නැහැනේ. අන්න පෙරලෙන රෝදේ පෙරලෙන හැටියට තේරුම් අරගෙන මේ අෂ්ටලෝක ධර්මයේම කොටසක් තමයි මේ නින්දාවත් ප්‍රශංසාවත්. ඒවා යම් ප්‍රායෝගික අගයක් තියෙනවා. ශාසනයක් ගැන හිතන බලනකොට, අනාගත પરම්පරාව ගැන හිතලා බලනකොට, එහෙම හිතලායි බුදු පියාණන් වහන්සේ අර ඇතම් කෙනෙකුට නිග්‍රහ කළේ, අවස්ථානුකූලව ඇතම් කෙනෙකුට ප්‍රශංසා කළේ. ඔන්න ඔබ තුලින් අපි හුඟක් ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඒකට බුද්ධ චරිතය අපි මේ ධර්මය කියලා මූල ධර්ම ආදිය ගැන කතා කරනවා වගේ නෙවෙයි, මේ චරිත ආදර්ශ ගන්න ඕන. මේ බුද්ධ පුත්‍යාණන් වහන්සේගේ සමීප ශ්‍රාවකයන් වහන්සේලාගේ චරිත ආදර්ශය, ආදර්ශයට ගති යුත්තේ කවුද, ආදර්ශයට නොගති යුත්තේ කවුද කියලා අපි මේ ධර්ම සාහිත්‍ය ආශ්‍රයෙන්, විනය සාහිත්‍ය ආශ්‍රයෙන් අපිට තේරුම් ගන්න පුළුවන්. මේවා හරියට මේවා ගැන නුවණින් කල්පනා කරලා අර කර්ම සොයලා බලලා මේවා තේරුම් ගන්න උත්සාහ කරනවා නම්, ඉතින් මෙන්න මේ විදිහට බුදු පියාණන් වහන්සේ අපිට දක්වා වදාලා නින්දාවත් ප්‍රශංසාවත් කියන එක. අර කිව්ව ලෝකයේ ලෞකික මට්ටමින් නෙවෙයි, නින්දාව දැන් සාමාන්‍ය ලෝකේ නම් අර කලින් මතක් කළ ආකාරයට වැඩි ජනතාවක් නින්දා කරනවා නම් එයා ඉතින් නින්දිතයෙක්ම තමයි. වැඩි ජනතාවක් ප්‍රශංසා කරනවා නම් එයා නම් ඉතින් හොඳම කෙනෙක් තමයි ප්‍රශංසා. නමුත් ඒක නෙමෙයි බුදු පියාණන් වහන්සේ. පඬිතෙයින් නුවණැත්තන් ඒකයි කිව්වේ අර ගරහවසෙයෝ විඤ්ඤූහි යංචේ බාලප්පසංසන. බාලයින්ගෙන් අඥාන පුද්ගලයින්ගෙන් ලැබෙන ප්‍රශංසාවට වඩා නුවණැත්තන්ගෙන් ලැබෙන ගැරහීම මැනවි ඊට වඩා වටිනවා. ඒක තුලින් මේ බුදු පියාණන් වහන්සේ අන්නර ලෝකයාට දක්වා වදාලා නියම මිනුම් දඩු සාර ධර්ම වටිනාකම් හඳුනා ගැනීමට ධර්ම සාහිත්‍ය තුලින් අපට කොතිකුත් නිදර්ශන තියෙනවා. මේ සනාතන මූල ධර්ම මතු කරලා දුන්නා නින්දාවත් ප්‍රශංසාවත් පිළිබඳව. ඒ වගේම අර කියාපු ඒවායේ දෙපැත්තක් තියෙන බව, ඇතැම් විට කර්ම සොයා බලන්නේ නැතුව නින්දා කරනවා, කර්ම සොයා බලන්නේ නැතුව ප්‍රශංසා කරනවා. ඒ දෙකේම තියෙනවා වැරදි පැත්තක්. කර්ම සොයා බලන්නේ නැතුව නින්දා කිරීමත් වැරද්දක්, කර්ම සොයා බලන්නේ නැතුව ප්‍රශංසා කිරීමත් වැරද්දක්. මේ දෙකම අපි කල්පනාකාරීව කළ යුතු බවත් පෙන්වු කරනවා. ඉතින් මෙන්න මේවා අන්තිමට බලනකොට මේ හැම එකක්ම අනිත්‍යයි, අෂ්ටලෝක ධර්මයට අයිති, පෙරලෙන රිය සකමයි, ඉතින් ඒ වයින් ගත යුතු ප්‍රායෝගික ආගේ අපි ගනිමින් කොට උපකාර වන මේ නිවන් මාර්ගයට අදාළ ටික අපි මතු කර ගන්න ඕන. මේ එතකොට වෙනදා වගේම තමනුත් මේ සීල සමාධි ප්‍රඥා කියන මේ ප්‍රතිපදාවයි මේකයි අපි නිතර මතක් කරන්නේ බුද්ධ ශාසනය හැටියට. එතකොට මේ බුද්ධ ශාසනයට අදාළ ප්‍රතිපත්ති පිරීමට අද දවස ගත කර මේ පින්වත් පිරිස තම තමන්ට ශක්ති ප්‍රමාණයෙන් යම්කිසි සීලයක් සමාදන් වෙලා ඒ තමන්ගේ කමඨහන් භාවනා පුරුදු කරමින් අපි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ බුදු කෙනෙක් උපන්න නම් මේ බුද්ධෝත්පාද කාලයක තුල ගන්න පුළුවන් නියම ප්‍රයෝජනය උපරිම ප්‍රයෝජනය වටිනාම දේ තමයි මේ සංසාර දුකින් මිදීම සසර දුකින් මිදීම බුදු කෙනෙක් නැති කාලයක අනිත් දේවල් අනිත් හපංකම් කොයිවත් කරන්න පුළුවන් බුදු කෙනෙක් ඉන්න කාලේ කරන්න පුළුවන් ලොකුම හපංකම ඒකයි ඒක නිසා අන්නේ සඳහා කැපකීම් වශයෙන් අද දවසේ තමන්ගේ මේ ප්‍රතිපත්තීන් පිරීමට උනන්දු වුණා. ඒ ශක්තියත් මේ අවස්ථාවේ ඒ වාටම අදාළ නිවන්ට උපකාර වෙනා වූ මේ ධර්ම දේශනයක් ශ්‍රවණය කළා. මේ තුලින් මේ පින්වතුන් තුල යම් කුසල් ශක්තිය නැති කරගත්ත නම් මේ ධර්ම ශ්‍රවණ ආනිසංසය පිහිට කරගෙන ඒවා මේ ජීවිතයේම කල්යාණ මිත්‍ර ආශය තුලින් තම තමන්ගේ බණ භාවනාවලට ඇති බාධක ධර්ම දුරීභූත කරගෙන උපකාරක ධර්ම ළඟා කරගෙන සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මාර්ගඵල ප්‍රතිවිදින් උතුම් මහා මහණිවන් සාක්ෂාත් කර ගැනීමට මේ ධර්ම දේශනාවේ කුසලේකාන්තෙන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම මේ අවිචේසිත අකනිකා දක්වා වූ තමන්ගේ ඥාතීන් උත් ඇතුළු යම් කෙනෙක් මේ සංසාර දුකින් මිදීමට බලාපොරොත්තු වෙනවා නම් මේ ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණය කුසලේ අනුමෝදන් වීමට බලාපොරොත්තු වෙනවා නම් යම් කෙනෙක්ම මේ අනුමෝදන් වෙත්වා අනුමෝදන් වී ප්‍රාර්ථනීය බෝධිගුණතු මම මහණන් සාක්ෂාත් කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරගන්න. මේ ගාථා කියන් එත්තාවතා චම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාසත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා ශෝකප්පත්තා ච නිශෝකා හොන්තු සබ්බේ විපාන්නෝ දුක්ඛප්පත්තානි දුක්ඛා භයප්පත්තානි භයා සුඛප්පත්තානි සෝකා මුන්තු සම්බේ විපාන්නෝ දුක්ඛප්පත්තානි දුක්ඛා භයප්පත්තානි භයා සුඛප්පත්තානි සෝකා මොයි මිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා මිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශයතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීවච අතෝ නිබ්බාන සම්පatti නාතේ සමිජ්ජතු.
පින්වතුනි, ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න.